ඔඩ ප්‍රීස් කතානායකවරයාගේ නිවේදන 2018 මාර්තු 8 වෙනි බ්‍රහස්පතින්දා එනම් අද දින පූර්වා 11 හිතියට පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ රැස්වීමක් මාගේ නිලකාමගේදී පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගීවන ලෙස සභික මන්ත්‍රී සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. කතානායකවරයා විසින් ලිපි ලේඛන ආදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104(3) ව්‍යවස්ථා ප්‍රකාරව 1/7/2017 වෙනි දින සිට 30/9/2017 දින දක්වා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කළෙමි. පෙසම් පිළිගැන්වීම ගරු වජිර අභිවාදන මැතිතුමා, ගරු සිසිර කුමාර අබේසේකර මැතිතුමා, වජිර අභිවාදන මැතිතුමා,
ගරු කතානායකතුමනි, පෝද්දල පෝද්දල හන්දිය සිත්සර යන ලිපිණිය පදිංචි එන්ඩි කාන්ති සියලතම් මහත්මිය ලැබුණු පෙස්සව පිළිගැටුම්.
ගරු සිසිර කුමාර අබේසේකර මැතිතුමා,
ගරු කතානායකතුමනි, ආනමඩුව මිල්ගස්සයාය දරණ ස්ථානයේ පදිංචි එස් චන්ද්‍රසේන මහතාගේ ලැබුණු පෙත්සම පිළිගන්නුමි.
මෙම පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු බුද්ධික පතිරණ මැතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු ඇමතිතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, අයන්නේ එක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ඉඩම් ප්‍රමාණය හෙක්ටයර් 10,97,505ක් පමණ වේ. අයන්නේ දෙක එම වනාන්තරෙහි නම් ඇතුළත් ලේඛනයේ ඇමුණුම් එක ලෙස අමුණා ඇත. අයන්නේ තුන එක් එක් වනාන්තරෙහි විශාලත්වය වෙන්වෙන් වශයෙන් ඇමුණුම් එකෙහි සඳහන් වේ. ආයන්නේ එක වනාන්තර වැඩි ප්‍රමාණයක සීමාමායිම් ලකුණු කර ඇත. ආයන්නේ දෙක අදාළ වනාන්තර ගැසට් පත්‍ර මගින් ප්‍රකාශයට පත් කළ දිනය සීමා නිර්ණය කරනු ලැබූ දිනයට අදාළ වන අතර ඒ පිළිබඳ තොරතුරු ඇමුණුම් එකෙහි සඳහන් වේ. ආයන්නේ තුන මායිම් ලකුණු කර නොමැති වනාන්තරවල සීමා නිර්ණය කිරීමේ ක්‍රියාවලිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නොකඩවා ක්‍රියාත්මක කරයි. ආයන්නේ 5-4 සෑම වසරකම ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණය මත ඉලක්ක ලබා දී ඒ අනුව සීමා නිර්ණය සිදු කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබේ. ආයන්නේ 1 ඇතැම් වනාන්තර තුළ එවැනි ඉදිකිරීම් පවතී. එවැනි ඉදිකිරීම් සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතු සිදු කරමින් පවතී. නීතිමය ක්‍රියාමාර්ග සිදු කිරීම තුළින් අනාගතයේදී මෙම තත්ත්වය මගහරවා ගැනීමට අපේක්ෂා කෙරේ. ඇයන්නේ 2 ඇතැම් වනාන්තරවල අහිතකර පාරිසරික බලපෑම් පිළිබඳ අධ්‍යයනයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇත. එම අධ්‍යයනයන් තුළින් අදාළ වනාන්තරවලට මෙවැනි ඉදිකිරීම් හේතුවෙන් සිදුවන අහිතකර පාරිසරික බලපෑම් හඳුනාගෙන ඇති අතර එම තත්ත්වය මගහරවා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතී. ඇයන්න පැන නොනගී.
ගරු කතානායකතුමනි, මම විෂයභාර ඇමතිතුමා වෙනුවෙන් නැත්නම් විෂයභාර අමාත්‍යවරයා වශයෙන් ඉන්න ජනාධිපතිතුමා වෙනුවෙන් පිළිතුරු ලබා දුන්නු ඒ සවිස්තරාත්මක විස්තරය පිළිබඳව ස්තුතිවන්ත වෙන ගමන් නියෝජ්‍ය ඇමතිතුමාගෙන් දැනගන්නට කැමතියි. දැන් ඒ පිළිතුරේ සඳහන් වුණා එකක් ගැසට් කරපු වනාන්තර තුළ ඉතා පැහැදිලිව අනවසර ඉදිකිරීම විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තවත් ගැටලුවක් ගරු කතානායකතුමනි, ලෝක උරුමයක් වෙච්ච සිංහරාජය මගේ දිස්ත්‍රික්කෙත් එක මායිමක්. සිංහරාජයට මායිම්ව තියෙන සමහර සංචාරක හෝටල් සිංහරාජයේ නිල මායිම් නොතකා තමුන්ගේ හෝටලෙන් හදාගෙන තියෙනවා මායිම්. එතකොට දැන් මේකේ තියෙන භයානක තත්ත්වය බොහොම වචනෙන් දෙකින් කිව්වොත් ගරු කතානායකතුමනි, ඒ මායිම් හරහා ඒගොල්ලන්ගේ මායිම් වලින් ඒගොල්ලෝ ප්‍රවේශ මාර්ග හදාගෙන සිංහරාජය ඇතුළට ගිහිල්ලා ඒක තුල තියෙන ජානමය වැදගත්කමක් තියෙන සමහර පැලෑටි වර්ග නැත්නම් සමහර පැලෑටි විශේෂත් සමහර සත්තු විශේෂත් එකතු කරනවා. ඒ වගේම සමහර වෙලාවට ඒවා විකුණනවා, විදේශිකයන්ට අලවි කරනවා, දේශීය ජාවාරණකාරයන්ට අලවි කරනවා. ඉතින් ඒ නිසා මේකේ බරපතල ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශේෂයෙන් නිලධාරීන්ගේ මදිකම. දෙවැනි කාරණය මේ අයට ලබා දෙන ගිනි අවි පිළිබඳව මීට වඩා වැඩි ශක්තියක් තියෙනවා. මොකද ජාවාරංකාරෝ ගාව T56.
ප්‍රශ්නේ මොකද්ද ගරු මන්ත්‍රීතුමා?
ඒක තමයි මේ. ජාවාරංකාරෝ ගාව T56 තියෙනවා. මේගොල්ලෝ ගාව රිපීටර් තියෙනවා. ඉතින් රිපීටරුයි T56 දෙපැත්තේ තියෙනකොට රිපීටර් තියෙන අය පරදිනවා. ඒ නිසා එකක් මේ සම්බන්ධයෙන් අමාත්‍යංශය අවධානය යොමු කරලා තියෙනවද? අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් මොන වගේ දිගු කාලීන ක්‍රියාමාර්ගයක් එල්බලා තියෙනවද?
අර කතානායකතුමනි, මේ කාරණාව පිළිබඳව විශේෂයෙන්ම සිංහරාජ සහ අනෙකුත් සංරක්ෂිත වනාන්තර පිළිබඳව ගොඩනැගිලි ඉදිකිරීම සහ මාර්ග සඳහා අවසර ලබා දීම පිළිබඳ ප්‍රශ්නයක් අපි මන්ත්‍රීතුමා කලිනුත් අතරම මේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරා. ඒකෙදී අපි ඒ මොනවා හරි අවසරයක් ලබා දෙනවා නම් පාරිසරික ඇගයීමකට ලක් කරලා තමයි ඒ අවසරය ලබා දීලා තියෙන්නේ. ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කලින් ඉඳලා කරගෙන ආපු මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒ පිළිබඳ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාරිසරික ඇගයීමක් ලක් කරලා තියෙනවා. ඉන් අනතුරුව ඒවට මේ වෙනකොට නීතිමය කටයුතු සිදු කරගමින් පවතිනවා. ඒ වගේම මන්ත්‍රීවරයා මම හිතන්නේ ඒ කාරණාවෙදී මතු කරපු දෙවැනි ප්‍රශ්නය හැටියට ගත්තේ මේ කියපු මේ අපේ ශේෂ්ඨ නිලධාරීන් පිළිබඳව. ඒ ශේෂ්ඨ නිලධාරීන් ප්‍රමාණය අඩුයි කියන එක අපි බොහොම පැහැදිලිව ගරු මන්ත්‍රීතුමා පිළිගන්න ඔබතුමාගේ කාරණාව හරි. ඒ වෙනුවෙන් මේ වෙනකොට අලුතෙන් 320ක් බඳවා ගැනීම සඳහා වැඩ කටයුතු මේ වෙනකොට විභාගයේ පවත්වල අවසන්. ඒ නිසා ශේෂ්ත්‍රයට අවශ්‍ය කරන නිලධාරීන් 320ක ප්‍රමාණයක් නැවත බඳවා ගැනීම සඳහා කටයුතු මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා ගරු මන්ත්‍රීතුමනි. අනෙක් කාරණාව මන්ත්‍රීතුමා මතු කරේ ගිනි අවි ලබා දීම පිළිබඳව. මම හිතන්නේ ඒක අපි විවිධ අවස්ථාවල මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ගැටලුව තියෙන්නේ අපේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙන ශේෂ්ඨ නිලධාරීන්ට ගිනි අවි ලබා දීලා ඔවුන් කැලෑවට ගියාම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ. මොකද දැනට පොලිසිය සහ අවශ්‍ය නම් STF එකේ ආරක්ෂාව ලබා දීලා අවශ්‍ය වැටලීම් සහ ඒ කටයුතු සිදු කරනවා. හැබැයි නිලධාරීන්ට ගිනි අවි ලබා දීලා ඔවුන් කැලෑ ඇතුළට ගිහිලා ක්‍රියාත්මක වෙනකොට මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියන එක පිළිබඳ අපිට හරියාකාරව කියන්න පුළුවන් කමක් නැහැ ගරු කතානායකතුමනි. ඒ නිසා මේ කාරණාව පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා වුණා. හැබැයි වනජීවී ඉන්න නිලධාරීන්ට ලැබෙන ආකාරයටම වන සංරක්ෂණ නිලධාරීන්ට ලබා දීම පිළිබඳ මේ වෙනකොට අපි එකගතාවයකට අවිලා
නැහැ. කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ පරිසර සංරක්ෂණ ක්‍රියාවලියේදී සමාජ ජාලා වෙබ් අඩවි WhatsApp Viber Imo මේ වගේ දේවල් වලින් සාධනීය දෙයක් වෙනවා. දැන් අපිට ඊයේ යම්කිසි කාරණයක් හින්දා ඒක తాවකාලික වත්හිටවන්න වුණා, ජාතීන් අතර ආගම් අතර සංහිඳියාවට බාධා වෙනවනම් ඒක හරි. හැබැයි මේ Facebook Viber WhatsApp Imo මේ තාක්ෂණික සංනිවේද නූතන නව තාක්ෂණික සංනිවේදනය මේ පරිසර දූෂණ ක්‍රියාවලියේදී එහෙම නැත්නම් පරිසරයට වින කටින ක්‍රියාවලියේදී අපිට දැනගන්න ලොකු ශක්තියක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම දැන් විල්පත්තුව පිළිබඳව අපේ ආණ්ඩුවට චෝදනා එනවා. හැබැයි ඒකේ මේකෙන් ගැලවෙන්න බෑ කලින් ආණ්ඩුවට. එතකොට දැන් මේ පරිසර සංරක්ෂණය ගැන කතා කරොත් Facebook එකේ මේ ගැන මොනවා හරි ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි පාර්ලිමේන්තුවේ දැන් අපි දෙන්න කතා කරන මේ සංවාදයේ වීඩියෝ පටය හරි දැම්මොත් Facebook එක සම්බන්ධයෙන් බොලා නිහඬද කියලා අහනවා. ඉතින් ඒ නිසා Facebook එකේ නෙවෙයි සමාවෙන්න Facebook එක ගැන නිහඬද කියලා අහනවා. ඒ වගේම විල්පත්තුව ගැන නිහඬද කියලා අහනවා. එතකොට දැන් මේ සමාජ ජාලා වෙබ් අඩවි වල Facebook වගේ මේ පරිසර සංරක්ෂණයට අදාළ බොහෝ වැදගත් කාරණා පළ වෙනවා. ඒ වගේම පරිසර විනාශයන් ගැන බොහෝ දෙනා ෆොටෝ ගහලා දානවා. ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, මේවා මොනිටර් කරලා මේ ගැන හොයලා බලන විශේෂ ඒකකයක් හෝ කණ්ඩායමක් අමාත්‍යංශය සතුව ඉන්නවද? මේ වගේ දෙයක් Facebook එකේ දාන්නේ මිනිස්සු නිකන් නෙවෙයි, හේතුවක් ඇතුව. හේතුවක් නැතුව දාන්නේ වෙනම හොයමු. හේතුවක් ඇතුව අර උකුස්සෙක් මස් කළා කතානායකතුමාට මතකද දැම්මා. මේ වගේ සිද්ධි ගැන වෙනම විමර්ශනය කරන ඒකකයක් තියෙනවද? නූතන සමාජ ජාලා වෙබ් අඩවි වල යන මේ දේවල් හොයලා ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙලා විල්පත්තුවට වේවා වෙනතනකට අගතියක් වෙද්දී ඒ ගැන හොයා බලන ක්‍රමවේදයක් අමාත්‍යංශයට තියෙනවද?
තියෙනවා ගරු කතානායකතුමනි. මේකෙදී අපි දැනට ක්‍රියාත්මක වෙන්නේ මං හිතන්නේ අපි අතිගරු ජනාධිපතිතුමා පරිසර අමාත්‍යවරයා හැටියට පත් වුණාම සියලු දෙනා අවසාන දරුවා දක්වා පාසල ඉන්න ශිෂ්‍යයා දක්වා අවසාන කණ්ඩායම දක්වාම පරිසර වෙනුවෙන් කතා කරන කණ්ඩායමක් බවට පත් කළා තියෙනවා. ඒ නිසා අද මන්ත්‍රීතුමා කියපු විදිහට සමාජ ජාල සහ ඒ සියලු කාරණා මගින් මොනවා හරි ප්‍රශ්නයක් වෙනවනේ ඒ සියලු කාරණා එළියට එනවා. ඒ කියන්නේ වැලි තොටුපළක් වේවා, ගහක් කපන එකක් වේවා, ඉස්සර මේවා වුණා වෙච්ච නැති කාරණා නෙවෙයි. හැබැයි අද යම් දෙයක් වෙනවනේ ඒ සියලු දේවල් සමාජ ජාල මාධ්‍ය හරහා එළියට එනවා. ඒ වගේම කරු කතානායකතුමනි, අපි පතල් භූවිද්‍යා කාර්යාංශයට මේ වෙනකොට පොලිස් ඒකකයක් ස්ථාපිත කරලා තියෙනවා, අනුයුක්ත කරලා තියෙනවා. ඒකට වෙනම අංකයක් ලබා දීලා එතනින් අවශ්‍ය වැටලීම් කිරීමේ ක්‍රමවේදයක් අපි සකස් කරලා තියෙනවා. ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වෙනම වැටලීම් ඒකකයක් අපි ස්ථාපිත කරලා තියෙනවා. ඒ කණ්ඩායම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා වෙනම ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව අමාත්‍යංශයේ විමර්ශන නිලධාරී අධ්‍යක්ෂකවරයෙක් පත් කරලා ඉන්නවා. ඒ යම් කිසි විදියකින් අපේ තියෙන වන සංරක්ෂණ කලාපවල ඒ කටයුතු හරියාකාරව සොයා බලන්නේ නැහැ කියලා අපිට පැමිණිල්ලක් එනවා නම් අමාත්‍යංශයෙන් විමර්ශන නිලධාරී හරහා වෙනම යවලා අපි පරීක්ෂණ කරන්න මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. ඒ නිසා මේ එකක තුන හරහා මොනවාරි යම් හානියක් වෙනවා නම් ඒ පිළිබඳ පුළුල්ව පරීක්ෂණ කරන ක්‍රමවේදයක් සකස් වෙලා තියෙනවා.
නෑ බොහොම ස්තුතියි ඊළඟට ගරු පද්ම උදේචාන්ත ගුණසේකර මැතිතුමා. ගරු බන්දුර ගුණවර්ධන මැතිතුමා, අග්‍රා මැතිතුමා, ජාතික ප්‍රතිපත්ති ආර්ථික මැතිතුමා ගැතිමට.
මම ප්‍රශ්නේ අසනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි මාසයක් කල් ඉල්ලලා තිබෙනවා.
ඔව් ගරු බන්දුර ගුණවර්ධන මැතිතුමා.
ගරු කතානායකතුමනි මේ තත්ත්වය ඔබතුමා මැදිහත් වෙලා වෙනස් කරගන්න වෙනවා. මොකද මේ දෙවෙනි වරට ඉදිරිපත් වෙන ප්‍රශ්න තුන්වෙනි වර කියලා ස්ථාවර නියෝගවල දැම්මම තුන් වරක් වෙනකම්ම මෙලෙසින් කල්දබඳබඳ යාම සාධාරණ වෙන්නේ නැහැ. මේ මේක අරාජික තත්ත්වයක්. ඒ නිසා ඔබතුමා මේ ස්ථාවර නියෝගත් ඔබතුමා වෙනස් කළයි අපිට ගරු කරනවා. නමුත් මේ අමාත්‍යවරු අඩුම තරමේ මේ උත්තරීතර සභාව රැස් වෙන අවස්ථාවට අමාත්‍යවරු ගෙන්න ගන්නවත් ඔබතුමා යම්කිසි වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා.
හොඳයි අපි ඒක අවධානය යොමු කරමු. ගරු මන්ත්‍රීතුමා ඇමතිතුමා ගැන පොඩ්ඩක් අවධානය යොමු කළා වහම ක්‍රියාත්මක
දෙවෙනි වරට කල් ඉල්ලලා තිබේ.
ඔව් ඒක තමයි ආයි කල් දන්නේ දෙපා තුන්වෙනි සැරේට හැම වෙලාවම බලන්න අමාරු වෙන්නේ. ගරු වෛද්‍ය නරින්ද ජයතිස්ස ඇමතිතුමා, රාජ්‍ය පරිපාලන කළමනාකාර ඇමතිතුමා.
මම අහනවා ඔබ දෙවරුත් වරද දෙපුලා.
එතුමා අද අලුත් අමාත්‍යාංශික දිවුරුම් දීලා නින්නේ. ඔව්. ආයක ඔව්. ශ්‍රී ලංකාවේ පවතින සිනමා ශාලා පෞද්ගලික හිමිකරුවන් සතු ඒවා. ලාංකික සිනමා ශේත්‍රයේ ආරම්භයේ සිටම දිවයින තුළ පවත්නා සිනමා ශාලා චිත්‍රපටි ප්‍රදර්ශනය කිරීම සඳහා මිලිමීටර් 35 ප්‍රොජෙක්ටර්ස් තමයි භාවිතා කරනු ලැබුවේ. නමුත් අනිකුත් රටවල සිනමා ශේත්‍රයේ ඩිජිටල් තාක්ෂණය භාවිතා කරනවා. දැනට දේශීය චිත්‍රපට නිෂ්පාදනය සඳහා භාවිතා කරනු ලබන සෙලියුලොයිඩ් සේයාපට නවීන තාක්ෂණය හමුවේ අභාවයට යමින් තියෙනවා. ඒ නිසා දේශීය චිත්‍රපටි කර්මාන්තය නව තාක්ෂණය සමග ගැලපීම සඳහා දිවයින ඇති සියලුම සිනමා ශාලා සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම කළ යුතු ඇති අතර ඒ සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අවශ්‍ය පීවර ගනිමින් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශ විසින් සිනමා ශාලා සඳහා 2K තාක්ෂණය හඳුන්වා දීමට අවශ්‍ය ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා. දැනට දිවයින පුරා ක්‍රියාත්මක තත්ත්වයේ සිනමා ශාලා 173ක් තියෙනවා. එම සිනමා ශාලා වලින් 2K සිනමා ශාලා 53ක්ද 4K සිනමා ශාලා 3ක්ද අවර තාක්ෂණයෙන් චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලබන සිනමා ශාලා 85ක්ද මිලිමීටර් 35 පට මගින් චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලබන සිනමා ශාලා 32ක්ද පවතිනවා. ඉහත සිනමා ශාලා 173 අතරින් සිනමා ශාලා 117ක් ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කළ යුතුව තිබෙනවා. සිනමා ශාලාවකට ඩිජිටල් ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් ස්ථාපිත කිරීමට මිලියන 7ක් පමණ වැය වෙනවා. දිවයිනේ සිනමා ශාලා 117ක් ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කළ යුතුව පවතින නිසා ඒ සඳහා විශාල මුදලක් දැරීමට සිදුවෙන බැවින් සිනමා ශාලා හිමියන් පෞද්ගලික වියදමින් සිනමා ශාලා ඩිජිටල්කරණය කරගත යුතු වෙනවා. එබැවින් සිනමා ශාලා සඳහා ණය ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට ජාතික චිත්‍රපටි සංස්ථාව බැංකු සමග සාකච්ඡා කරමින් පවතිනවා. ආ අදාළ නොවේ.
ඔබසුති ඔබතුමත් ජනමාධ්‍ය අමාත්‍යතුමාලා ඉන්න වෙලාවේ මේ පිළිබඳව මම අවධානය යොමු කළා. එතකොට ඇත්තට මේ සිනමා ශාලා හිමියන් ඉල්ලා සිටින්නේ රජයේ ආධාරයක් නෙමෙයි, ඔවුන්ට යම්කිසි ආකාරයක පහසුදායි ණය ක්‍රමවේදයක් දැන්ටවත් ඔබතුමා පිළිගන්නේ නැති මේක සැලකිත මට්ටමක ප්‍රමාදයක් තිබෙනවා කියලා. ඒ වගේම ඔබතුමාලා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය වෙන්නේ ඔබතුමාලා පොරොන්දු වන අයවැයේදී මේ චිත්‍රපට සංරක්ෂණය පිළිබඳව අවධානය යොමු කරනවා කියලා ඒ ගැන යම් මුදල් ප්‍රතිපාදනයකුත් වෙන් කළා. හැබැයි මම දන්න හැටියට තවමත් ඒකට අත තියලා නැහැ. දැන් ප්‍රශ්නේ තිබෙන්නේ මේක තිබෙන්නේ පෞද්ගලික අංශයේ. ඒ නිසා ඔන්න ඔය මිලිමීටර් 35 රීල් එක සම්පූර්ණයෙන් විනාශ කළා තමයි සංරක්ෂණය කරන්නේ. මෙන්න ඔය චිත්‍රපට සංරක්ෂණයට රජය වේගවත් මැදිහත් වීමක් කරන්න ගනු ලබන පියවර මොනවද?
ඔබ ඔබතුමා කිව්වා වගේ ඒ වෙලාවේ අයවැයනොත් මුදල් වෙන් කරලා තිබුණා. මම ඒ විෂය භාර ඇමතිවරයාව එකට හිටපු නිසා මම දන්නවා මුදල් වෙන් කරගන්න පුළුවන් වෙච්ච බව. නමුත් වර්තමාන ප්‍රගතිය පිළිබඳව මේකේ තිබුණේ නැහැ. අපි ඇමතිතුමාට යොමු කරමු ඒ ගැන කියන්න. මේ ඩිජිටල් කරන එක ඉතාම හදිස්සි කරන්න ඔබතුමා ඉතා වැදගත් අදහස් අයවැය විවාදෙදී ප්‍රකාශ කරා. අපි ඒ වෙලාවේ දිනවකවානු දාගෙන සිනමා ශාලා හිමියෝ ගෙන්නලා මේ වැඩ කටයුත්ත ඉස්සරහට ගෙනියනකොට පරිවර්තනයක් වුණා. දැන් වර්තමාන ඇමතිතුමා ඒකට අත ගහලා තියෙනවා. මම හිතන්නේ ඒක අවශ්‍යතාවය ඉතාමත්ම අවශ්‍යයි. කඩිනමින් කරගන්න අපි ඔක්කොම එකතු වෙමු.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ කරු කතානායකතුමනි, දැන් අපි මේ විටින් විට පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනවා මේ තනින් තන පැනනගින ජාතිවාදී ගැටුම් පිළිබඳව. ඇතරම යුද්ධය කාලෙදිත් යුද්ධය අවසන් වෙලා අවුරුදු 10ක් ගත වුණත් අපට තවම මේ ජාතිවාදී දෘෂ්ටිය මතවාදයේ පැරදීම සඳහා සිනමාවෙන් කරන්න ඕන දේවල් ටික කරලා නැහැ. ඒක සාමාන්‍ය දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙත්, අප්‍රිකාවේ වර්ණභේදවාදී අරගලෙන් පස්සෙත් රජය මැදිහත් වෙලා ජනතාව අතර සංහිඳියාව සමගිය ඇතිකිරීම සඳහා සිනමාව පාවිච්චි කළා. මම ඉතින් දැන් පෙන්නුම් කරන්නේ, දැන් අපි 2008 ඉඳන් ගත්තොත් මේ ඓතිහාසික කතා මුල් කරගත්ත ඒවට තමයි වැඩි අවධානය යොමු වෙලා තිබෙන්නේ. ඒවට තමයි පෞද්ගලික අංශය ව්‍යාපාරිකයනොත් මුදල් ආයෝජනය කරන්නේ. ඒ නිසා මේ සිනමාව පැත්තෙන් මෙන්න මේ ජාතිවාදී දෘෂ්ටිවාදය පරාජය කිරීම සඳහා රජයට කරන්න පුළුවන් දේවල් මොනවා සම මම යෝජනා කරන්නේ. ඇත්තටම එවැනි චිත්‍රපටි අධ්‍යක්ෂවරුන් සඳහා, චිත්‍රපටි සඳහා යම් ප්‍රතිපාදනයක් ලබා දීලා මේ ක්‍රියාවලිය වේගවත් කරන්න කියලා. එහෙම නැත්නම් අපි මේ මොකක් හරි සිදුවීමක් වුණාට පස්සේදී ඒ ගැන සාකච්ඡා කිරීමෙන් හරි නැත්නම් වඳපෙත්ත ගැන කතා කිරීමෙන් හරි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ.
ඔව් කතානායකතුමනි, සිනමාවේ උන්නතිය වෙනුවෙන් එතුමා හැමදාම ඉතාම හරවත් අදහස් ඉදිරිපත් කරනවා. රාජ්‍ය පරිපාලන ඇමතුමා යටතේ තියෙන මේ විෂය අපි එතුමාගේ අවධානයට යොමු කරමු.
බොහෝ ස්තුතියි. ගරු ලකි ජයවර්ධන මැතිතුමා, ගරු චමින්ද විජේසිරි
මැතිතුමා,
ගරු කතානායකතුමනි, අයන්නේ 1 278 2 ඇමුණුම 2 3 2016 වසරේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 ශ්‍රේණියට බඳවාගත් විදුහල්පතිවරුන් සඳහා ජාතික අධ්‍යාපන ආයතනය මගින් පැවැත් වූ දිසාභිමුඛ කිරීමේ පාඨමාලාව අවසානයේ පැවැත් වූ විභාගයේ ලකුණු හා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ලබා දුන් ලකුණු අනුව විදේශ චාරිකාව සඳහා තෝරා ගන්නා ලදී. සම්මුඛ පරීක්ෂණයේ ලකුණු ලබා දීමේ පිළිවෙල ජාතික අධ්‍යාපන ආයතනය මගින් පැවැත් වූ දිසාභිමුඛ කිරීමේ පාඨමාලාව අවසානයේ සිදු කළ පරීක්ෂණයෙන් අපේක්ෂකයා ලබාගත් අවසාන ලකුණු වෙනුවෙන් මුල් ලකුණු සංඛ්‍යාවෙන් 60%ක් ද අපේක්ෂකයන් පාඨමාලාවට පැමිණීමේ දින ගණන අනුව මුළු ලකුණු සංඛ්‍යාවෙන් 20%ක් ද අපේක්ෂකයන් විසින් විදේශ අධ්‍යක්ෂීම් අනාගත වෘත්තියට යොදා ගැනීම පිළිබඳ යෝජනා ඇතුළත් ලේඛන සඳහා 20%ක් ද ලබා දෙන ලදී. ඇමුණුම 3 වැඩිදුරටත් දක්වා ඇත. 4 2016 5/9 දින ඇතිව පත්වීම් ලද සියලුම නිලධාරීන් අංක නිලධාරීන් 2016 9/27 හා 2016 10/4 දින ඇති අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව විදුහල්පති සේවයේ පුරප්පාඩු සහිත පාසල් සඳහා පාසල් සහ පාසල්වල විදුහල්පතිතුමන් ලෙසටම ස්ථානගත කිරීම සඳහා පළාත් සභාව වෙත මුදාහැර ඇත. දිගින් දිගටම මේ පිළිබඳව පළාත් දැනුවත් කිරීමට කටයුතු කර ඇත. අදාළ නොවේ.
සුදුයන්දේ නගර ඇමතුමාට පිළිතුරු සැපයීම වෙනුවෙන් ගරු ඇමතුමනි, ඔබතුමා විශේෂයෙන්ම අධ්‍යාපන ඇමතිවරයා හැටියට විශාල කාර්යභාරයක් අපේ රටේ අධ්‍යාපනය සඳහා කරන වැඩපිළිවෙලක් හැටියට මේක දකිනවා. ගරු ඇමතුමනි, විශේෂයෙන්ම විශාල මුදලක් යොදවලා කටයුතු කරලත් විශේෂම රටේ අධ්‍යාපන ශාස්ත්‍රය සඳහා අවශ්‍ය කරන විශේෂයෙන් විදුහල්පතිවරයා කියන්නේ පරිපාලන වශයෙන් ප්‍රධානියා. එතකොට ඒ පරිපාලන වශයෙන් ප්‍රධානියා තෝරාපත් කරලත් තියෙනවා විභාග සම්මුඛ පරීක්ෂණ සහ විශාල දැනුමක් ලබා දෙන්න විදේශ දැනුම සහ විදේශ සංචාර වැඩපිළිවෙළක් යොදවලා. නමුත් ගරු ඇමතුමනි, තියෙන ප්‍රශ්නේ තමයි තාමත් ඔබතුමාලා අමාත්‍යාංශ යටතේ මේ තෝරාපත් කිරීම කරලා යොදවලා නිදහස් කරහට පළාත් සභා මට්ටමේ තාම හිමිකමක් දීලා නැහැ මේ අදාළ විදුහල්පතිවරයාට. ඒ පාසල තුල එහෙම නැත්නම් ඒ තෝරාගත්ත විදුහල්පතිවරයාගේ දැනුම ලබා දීලා ඒ පරිපාලන වශයෙන් ඒ පාසල පවත්වාගෙන යන වැඩපිළිවෙල පළාත් සභාවෙන් කරගන්නේ නැහැ. මේක දීර්ඝ වශයෙන් අපි කතා කරනවා, දීර්ඝ වශයෙන් යෝජනා කරනවා. විශේෂයෙන්ම අමාත්‍ය මණ්ඩලය යෝජනා කරලා තියෙනවා, අනුමත කරලා තියෙනවා. එසේ තියේදීත් මේක නොකිරීම පිළිබඳව කටයුතු කරන්න හොයලා බලලා තියෙනවද ගරු ඇමතිතුමනි?
ගරු කතානායකතුමනි, අපේ චමින්ද මන්තුමා කියපු එක සම්පූර්ණයෙන් ඇත්ත. අපි විදුහල්පතිවරුන් 4000ක් පමණ බඳවා ගන්න ලැබුවා 3 වන ශ්‍රේණියේ. කිසිම දේශපාලන පදනමක් නැතුව විභාග තියලා ඒ විභාගයේ ලකුණු මත ඒ 4000 බඳවගෙන හොඳ නේවාසික පුහුණුවක් ලබා දුන්නා. ඒ නේවාසික පුහුණුවෙන් උපරිම ලකුණු ගත්ත අයට විදේශීය පුහුණුවත් ලබා දීලා දැන් පද්ධතියට දාලා තියෙනවා. ඉතින් පළාත් සභාවට යොමු කරලා තියෙනවා. ඊට පස්සේ අපි දාපු අයගෙන් පළාත් සභා ඒගොල්ලන්ගේ විදුහල්පතිවරුන් ලෙස ස්ථානගත කරේ නැහැ. ඊට පස්සේ මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා කැබිනට් එකිනුත් අනුමැතියක් ගත්තා මේ ලබා මේ බඳවාගත් විදුහල්පතිවරුන් විදුහල්පතිවරුන් ලෙසම පළාත් සභාවලත් ස්ථානගත කරන්න කියලා. නමුත් කනගාටුවට කාරණාව නම් තවමත් උපගුරුවරු වැඩ බලනවා. ඉතාම සුළු කොටසයි දාලා තියෙන්නේ විදුහල්පතිවරුන් වශයෙන් උපගුරුවරු වැඩ බලනවා. මේ සම්බන්ධයෙන් මම රාජ්‍ය සේවා කොමිසමත් දැනුවත් කරලා තියෙනවා. මේ උපගුරුවරු වැඩ බලන අය සමහර අය ක්‍රීඩා ගුරුවරු, එහෙම නැත්නම් සමහර අය වෙනත් ඒ පරිපාලන හැකියාව නැති ගුරුවරු තමයි වැඩ බලන්නේ විදුහල්පතිවරුන් වශයෙන්. ඉතින් ඒ නිසා මේක මෙතනින් එහාට මට කරන්න දෙයක් නැහැ. මම අතිගරු ජනාධිපතිතුමා දැනුවත් කරලා තියෙනවා, ගරු අගමැතිතුමා දැනුවත් කරලා තියෙනවා, කැබිනට් එක දැනුවත් කරලා තියෙනවා, ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම අරන් තියෙනවා, PSC එක දැනුවත් කරලා තියෙනවා. ඉතින් අධ්‍යාපනයේ පළාත් මට්ටමින් කඩා වැටෙන්න, ඒ වගේම පරිපාලනයේ කඩා වැටෙන්න යම් ප්‍රධාන හේතුවක් ලෙස මම දකිනවා විදුහල්පතිවරුන් 4000ක් මේ පද්ධතියේ ඉන්නවා. එතනින් භාගයකට වැඩිය ඉන්නේ උපගුරුවරු වැඩ බලනවා සහ මේ අයට අවස්ථාව දීලා නැහැ. එහෙම නැත්නම් පලාසවලින් අහපුවම කියනවා ඒගොල්ලන්ට දුන්නා පාසල් දුන්නා ඒගොල්ලෝ යන්නේ නැහැ කියලා. දීලා තියෙන්නේ යන්න බැරි මේවට. ඉත අති දුෂ්කර ඒවට දීලා තියෙන්නේ. කවුරුවත් යන්නේ නැති ඒවට තමයි දීලා තියෙන්නේ. හොයලා බලපුවා.
කතානායකතුමනි, ඇත්තටම ඔබතුමාට තේරෙන්නට ඇති මේ බරපතල ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්නය අහන්න කලින් ගරු කතානායකතුමනි, ඇත්තටම අපේ ප්‍රදේශයේ ගත්තත් අපි හැමදාම අපේ දිස්ත්‍රික්කයේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොටස් දෙක වගේම අධ්‍යාපන මට්ටමේත් යම් මට්ටමක පහත් මට්ටමක තියෙන්නේ. නමුත් මේ යාන්ත්‍රණය ශක්තිමත් කරගන්න අවශ්‍ය වැඩපිළිවෙලක් අපට අත්‍යවශ්‍යමයි. මොකද විදුහල්පති ශ්‍රේණිය පත් කරපු කණ්ඩායම තාම ඒ පාසල් වලට නොගෙවීම තුල සහ ලබා නොදීම තුල එක් පැත්තකින් විශාල අසාධාරණ සිද්ධ වෙලා තියෙන අධ්‍යාපන ලැබන අපේ දරුවන්ට, ඒතකොට අපේ රට තුල තියෙන වර්තමානයේ ඇති වෙන ප්‍රශ්න වලටත් ඉදිරියට මේවට මුණ දෙන්න වේ කරු කතානායකතුමනි. මම හිතනවා මේක
ඒ වගේම ගරු කතානායකතුමනි, මේ සභාවේ අවධානය යොමු කරන්න කැමති ඇත්ත වශයෙන්ම මේ විදුහල්පතිවරු සම්බන්ධයෙන් විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි. පළාත් මට්ටමින් ඇත්ත වශයෙන්ම මේ ගුරුවරුන් බඳවා ගන්නත් අයිතිය තියෙන්නේ මේ උපාධාරී ගුරුවරු පළාත්වලට. දැන් මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා උපාධාරීන් බඳවා ගැනීමේදී හදාරපු විෂය අනුව පමණක් ඒ විෂයන් වලට බඳවා ගන්න කියලා. නමුත් පළාත්වලින් මේ ප්‍රැක්ටිස් එකක් විදිහට කරනවා, මේගොල්ලෝ බඳවා ගන්නවා වෙනත් විෂයන් හදාරපු උපාධාරීන් වෙනත් විෂයන් උගන්වන්න බඳවා ගන්නවා. මේ අධ්‍යාපනයේ ගුණාත්මක බව සම්පූර්ණයෙන් වැටෙනවා මේ නිසා. කැබිනට් එකෙත් අනුමැතිය කරලා තියෙද්දි මේ රාජ්‍ය සේවා කොමිසම විශේෂයෙන් කොමිසම් තියෙනවා මේ පළාත් මට්ටමින්. ඒ පළාත් රාජ්‍ය සේවා කොමිසම් විසින් මේවා පිළිබඳව අවධානය යොමු කරන්නේ. ඉතින් ඒකෙන් වෙන්නේ අපි හිතමුකෝ ආර්ථික විද්‍යාව උගන්වන නැත්නම් උපාධියක් ලත්ත ගුරුවරයා සිංහල උගන්වන්න දානවා, නැත්නම් ප්‍රාථමික ගුරුවරු මේ විෂයන් උගන්වන්න දානවා. එහෙම නැත්නම් මේ ඒ වගේම අපි කැබිනට් පත්‍රිකාවක් දාලා තිනවා ගුරු තුලනය කරන්න කියලා. දැන් අද අපි මේ පහුගිය දවස්වල කිව්ව 60,000 ගුරු අතිරික්තයක් තියෙනවා, 40,000 මේ ගුරු හිඟයක් තියෙනවා කියලා. මේ 60,000 හිඟයක් තියෙනවා, 40,000 මේ අතිරික්තයක් තියෙනවා කියලා. ඇත්ත වශයෙන්ම 20,000යි ගුරු හිඟේ තියෙන්නේ. නමුත් මේ කොච්චර කිව්වත් මේ දේශපාලන බලපෑම් විවිධ හේතු මත මේ පළාත් සභාව විසින් මේ ගුරු තුලනය කරන්නේ නැහැ. මීට වැඩිය ගුරු තුලනය කරන්න පුළුවන්. මම කිව්වා ජාතික පාසල් වල අතිරික්ත ගුරුවරු ඔක්කොම අපි වැටුප් ගෙවන්නම් අනුයුක්ත කරලා අතිරික්තයි ඔක්කොම දාන්න කියලා. දැන් ගොඩක් අය දාලා තියෙනවා. මොකද මේක අපරාධයක් අතිරික්තව පාසල් වල තියාගෙන සිටීම. ඉතින් මේක පළාත් මට්ටමින් කරන්න ඕනේ. ඔබතුමාගේ අවධානය යොමු කරනවා
විශේෂයෙන්. නෑ ගරු ඇමතිතුමා, මම හිතන්නේ ඕක අපි ආණ්ඩුකාරවරු කැඳවලා ගැන සාකච්ඡාවක් කරන්න පුළුවන්. මට අවශ්‍යයි.
ඔබතුමා එහෙම කරනවා නම් ලොකු දෙයක්
කරගන්න. ලිඛිතව දැනුවොත් ලිඛිතව මට දැනුවත් කරන්න අපි ආණ්ඩුකාරවරුන් කැඳවලා ඒකේ වටිනාකම
අපි මම ගරු කතානායකතුමනි අධ්‍යාපන ඇමතිවරයා විදිහට මම ආණ්ඩුකාරතුමාලත් කැඳවලා
මේ හොඳයි ඔබතුමා යවන්න ඕන නැවතවරක් මම ගන්න ඉතින් ඉක්මනින් හොඳයි. ඔව් පොඩ්ඩක් අර පොඩ්ඩක් වන්දුනා කියන්නේ ඉක්මනට ඉතින් ඔබතුමා ගන්න.
නෑ මම ඔබතුමාගෙන් අහන්නේ දැන් ඔබතුමා ආණ්ඩුකාරතුමාලා ගෙන්නනවා එක්කෝ මේ සිද්ධියට. මේකත් එක්කම බැඳිච්ච තව කාරණයක් තියෙනවා ඔබතුමාගේ අවධානය යොමු කරන්න. ඔබතුමාට අයිති වපසරිය තුල එදාට ඒකත්
කතා කරා.
ඒ තමයි පෙස්සන් කාරක සභාවල ගන්නා තීන්දුව සම්බන්ධයෙන් පළාත් සභාව නොසලකා හැරීම.
හොඳයි ඒකත් තමයි කතා.
ඒක පාර්ලිමේන්තුව හැලුවට ලක් වෙන කාරණයක්.
ඒ
සම්බන්ධෙනුත් යම් කිසි මැදිහත් වීමක් කරා.
ඔව්. මෙතුමා ඇමතුමා ඇමතුමා
අධ්‍යාපන ඇමතුමා
ඇමතුමා මේ දැන් පළාත් සහ සේවා කොමිෂන් සභාව ඔබතුමා කිව්වා මේ ඒ පළාත්වල ගුරුවරුන් බඳවා ගැනීමේදී එයාල විසින් තමයි කියලා මේකට මේ ක්‍රියාත්මක වෙන්නේ. මා විශ්වාස කරනවා එහෙම නෙවී අදාළ අමාත්‍යවරයා අනිවාර්යයෙන්ම මේකට අත ගහනවා. සමහර ඇමතිවරු ඉන්න ඇමතිතුමා මේ මේ ඇත්තට අධ්‍යාපනය පිළිබඳව විදුහල්පතිකමක්වත් දරලා නැති. මම මේ 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 ඇත්තට අපහාස කරන ඕනේ නෙවි. විදුහල්පතිකමක් හෝ බුරු වෘත්තිය හෝ මොකක්වත් නොකරපු සමහර ඇමතිවරු ඉන්නවා. මහ ඇමතිවරු ඒගොල්ල ක්‍රියාත්මක කරන්නේ ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන දේ මිස මේ රටේ පොළවේ තියෙන දේ නෙවි. ඒකයි මේ අපරාධයක් වෙලා තියෙන්නේ.
ගරු කථානායකතුමනි එතුමා කියන එක හරි. ඇත්ත වශයෙන්ම නමුත් පත්වීම් බලධාරයා පළාත් රාජසේවක ඔෆිසර්නේ. ඉතින් මේ ඇමතිවරුන්ගේ බැදිහත් වීම මත තමයි මේවා කරන්නේ. හැබැයි පත්වීම් බලධාරයත් එහෙම කරද්දී මොකද්ද අපි එතනින් එහාට යන්නේ? දැන් ඇමතිතුමා ඉදිරිපත් කරන විදිහට උතුරු මැද පළාතේ මේ උතුරු මැද පළාතේ ඉතින් උතුරු මැද පළාතේ එක විටක මේ දැන් පළාත් සභාව වලට බලය තියෙන 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ උපාධාරී බදව ගන්න විතරනේ. එක විටක උතුරු මැද පළාතේ ඒ ප්‍රධානීන් ඇවිල්ලා ඉවරලා රාජ්‍ය සේවක කොමිසමෙන් එහෙම නොවන අයත් බඳව ගන්න අනුමැතිය අරන් ගියා. ඊට පස්සේ අපි ඒකට විරෝධය දක්වලා යාන්තම් අපි ගරු කථානායකතුමාටත් කියලා එක නැවැත්වුවේ මේ ඒ බඳවා ගැනීම මේ උපාධාරී නොවන අය. ඉතින් මේක මීට අපි මේ කොච්චර විධිමත් දේවල් විධිමත් කරන්න ගියත් අර පරණ ගෝත්‍රික යුගයට තමයි යන්න හදන්නේ. ඒගොල්ලන්ට තමයි ඡන්ද දෙන්නේ.
හොඳයි ගරු ඇමතිතුමා ඉදිරිපත් කරන දේ ටික අපි අවශ්‍ය පියවර ගන්නම්. ගරු ලකි ජාවදෙන ඇමතිතුමා, ගරු සංචාරක සංවර්ධන ක්‍රිස්තියානි ඇමතිතුමාගේ ඇසීමට
ගරු කථානායකතුමනි ප්‍රශ්නේ අසනවා.
ගරු කථානායකතුමනි, ආ එක ඔව්, ආ දෙක ඔව්, මෙම ස්ථානවල පොදු පහසුකම් නොමැති ආ තුන නැත, සමහර අවස්ථාවනිදී යම් අපහසුතාවයන්ට පත්විය හැකි බව පිළිගනිමි. ආ එක වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී. 2017 වර්ෂයේදී ගණ්ඩලාදෙනිය සිද්ධස්ථාන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පහත සඳහන් සංවර්ධන කාර්යයන් ක්‍රියාත්මක කර අවසන් කරන ලදී. වාහන නැවතුම් අංගණයක් ඉදිකිරීම, දේශීය විදේශීය සංචාරකින් සඳහා පානීය ජල පහසුකම් ස්ථාපිත කිරීම, ගණ්ඩලාදෙනිය සිද්ධස්ථානයේ වැසිකිරි පද්ධතිය සංවර්ධනය කිරීම, ගඩලාදෙනිය සිද්ධස්ථානයේ දේවාල වීදිය කාපට් අතුරා සංවර්ධනය කිරීම, ලංකාතිලක රජමහා විහාරයේ සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතුද දැන් අවසන් කර තිබෙනවා. ඓතිහාසික අම්බැක්කේ රජමහා විහාරයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ පළමු අදියර යටතේ 2018 වර්ෂයේ පහත සඳහන් සංවර්ධන කාර්යයන් ඉටු කිරීමට තීරණය කර ඇත. ආරක්ෂක බැම්මක් ඉදිකිරීම, දෙස් විදෙස් සංචාරකින් සඳහා වැසිකිරි සංකීර්ණයක් ඉදිකිරීම ඈ අදාළ නොවේ.
හොඳයි, ගරු ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා පිළිතුරු දීම සම්බන්ධව. දැනට කෙරෙන වැඩ පිළිබඳව සතුටු වෙනවා. ඒ වගේම මේ වැඩ කඩිනමින් අවසන් කරලා කටයුතු කරලා මේකට පාසුකම් සපයන්න කටයුතු කරනවාද කියලා දැනගන්න කැමතියි.
අපි අදාළ ඇමතිතුමාගේ අවධානයට යොමු කරනවා.
අනන්ද මැතිතුමා
පැමිණ
ඇස පොඩ්ඩක් ඉන්න ගෑක්ම. අට ගරු ජයන්ත සමරවීර මැතිතුමා, ගරු ආනන්ද අලුත්ගමගේ මැතිතුමා,
කෘෂිකර්ම මැතිතුමා සති දෙකක් කල් ඉල්ලනවා.
10 ගරු ප්‍රසන්න රාතුංග මැතිතුමා, ගරු රංජිත් සොයිස මැතිතුමා, ගරු මහින්ද යාපා බේවර්ධන මැතිතුමා, ගරු විමලවීර දිසානායක මැතිතුමා, ජනමාධ්‍ය
මොනේ
පැහැදිලි කිරීමක් කිතරගේ දෙස්ස වචන දෙකෙන් නේ. මට උදේ IG කිව්වා සිද්ධියක් වුණා කියලා.
මාසයක් කල් ඉල්ලනවා.
ඔව්, ගරු මන්ත්‍රීතුමා, ගරු විමල දිසානායක මැතිතුමා,
පස්සේ මං ඉදිරිපත් කළ තියෙන ගියා වුරුද්දේ 7 වෙනි මාසේ.
අයියෝ, හුඟක් කල් ගියා.
දැන් මාස 7කට අධික කාලයක් ගත වෙලා තියෙනවා. දරුවෙක් කුසට පිළිසිඳ ගත්තාම
මේ රාජ්‍ය ඇමතිතුමාම
දරුවා ඉබිලා එවිදිනකොට උත්තරේ ලැබෙන්නේ නැත්නම් මේ පාර්ලිමේන්තු රත්නානගේ තේරුමක් නැහැ.
දැන් රාජ්‍ය ඇමතිතුමා
මාසයක් තුල පිළිතුරු දෙන්නම් ඇමතිවරුත් මාරු වෙලා තියෙනවා. මාසෙකින් පිළිතුරු දෙන්න.
හරි, මාසෙන් දෙනවා. හරි, 14 ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා, ගරු ඩී.වී. චානක මැතිතුමා, 2 වෙනි මතය පද්ම උදේශාන්ති ගුණසේකර මහත්තුමා ප්‍රශ්න අහනවද? විපක්ෂයේ ප්‍රශ්න අහනවද?
අහනවා අහනවා.
කිවෙන එකද?
දෙක දෙක.
දෙක සභාගත කරනවා.
හොඳයි. කංක අංක 7 ගරු ජයන්ත සමිරිය මහත්තුමා. නැදකල දේවානන්ද මහත්තුමා.
ප්‍රශ්නේ අහනවා කතානායකතුමනි.
වන්දනාගාර මහත්තුමා සතියක් කල් ඉල්ලනවා.
හොඳයි. 8 ගරු ජයන්ත සමිරිය මහත්තුමා.
ජයන්ත සමිරිය. ප්‍රශ්නේ අහනවා.
සති දෙකක් කල් ඉල්ලලා තිබෙනවා.
10 ගරු ප්‍රසන්න රණතුංග මහත්තුමා.
ප්‍රශ්නේ අහනවා.
සති දෙකක් කල් ඉල්ලලා තිබෙන අධ්‍යාපන
මහත්තුමා. ගරු රංජිත් සොයිස මහත්තුමා.
ප්‍රශ්නේ අහනවා. සති දෙකක් ගල් ගන්නව ගරු කතානායකතුමනි.
රංජිත් සොයිස මහත්තුමා 11. අධ්‍යාපන මහත්තුමා කල්ලෝන කිව්වනේ.
නෑ නෑ 11නේ.
අධ්‍යාපන මහත්තුමා
ගරු කතානායකතුමනි පොයින්ට් ඔෆ් ඕඩර් මේ මම ඊයේ දිනේදී ගරු විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් කරපු ප්‍රකාශයක්, ඒක ඉතා බරපතල ප්‍රකාශයක්. එතුමා ඊයේ කිව්වා කුලියාපිටියේ ප්‍රදේශයේ කඩවලට ගිනි තියලා කියලා. ගිනි තියලා ඉවරලා ඒකේ මන්ත්‍රීවරයෙක් සම්බන්ධයි, ඒ වගේම පොලිසියට ඉහළින් ආපු බලපෑමක් නිසා නිදහස් කරලා කියලා. මේ සම්පූර්ණ අසත්‍යයක්. පොලිසියත් ඒ සම්බන්ධයෙන් වාර්තා කරලා තිනවා. කඩ ගිනි තියලත් නැහැ. සිද්ධි දෙකක් ඇති වෙලා තියෙනවා. අර කොත්තු දාන මේ වීදුරුවකට පහර දීලා කැඩීමක් විතරයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම කිසිම මන්ත්‍රීවරයෙක් හෝ මන්ත්‍රීවරයෙකුට සම්බන්ධ කෙනෙක් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට අරගෙනත් නැහැ. ඒ සිද්ධියට ඇතුළත් වෙලත් නැහැ. පොලිසිය ඒ සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම කියනවා ගරු කතානායකතුමනි, මේ වගේ අවස්ථාවක මේ ජාතිවාදී අවුස්සන්නේ, ඒ වගේම විවිධ තමන්ගේ පෞද්ගලික පරමාර්ථ ඉෂ්ට කරගන්න කටයුතු කරන්න එපා. මොකද පොඩි ඡන්දයක් දිනලා මෙහෙම රටේ ආරවුල් ඇති කරනවා නම් ලොකු ඡන්දයක් දිනුවොත්
එහෙම රටේ බන්දුල ගුණවර්ධන මහත්තුමා
සර්. ඔව්. එතුමා මතුකලේ ඉත වැදගත් ප්‍රශ්නයක්. මොකද මේ ජාතික වශයෙන් මුළු රටම මේ ජාතිවාදී කැරිකෝරාර ප්‍රචණ්ඩත්ව මර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ අපි හිටපු ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනා පූර්ණ සහයෝගය පළ කරලා තියෙන අවස්ථාවක ඔබතුමාගේ මම අවධානය යොමු කරනවා රජයේ පුවත්පතක් වන මහනුවර සිද්ධිය පිළිපත දිනමින හදිසි හස්තේ හෙළිවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙකක්, අලුත් පක්ෂයක ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු දෙකක්, මන්ත්‍රී ලේකම්වරේ, පක්ෂ සංවිධායකවරේ කලාකාරීව සිට පළාත්වලට ගෙන්නලා මේ ගරු සභාවේ වගකිව යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් මෙහෙම ජාතික පුවත්පත්වල පළවෙනි පිටියේ දාන්නේ අපිද මේ ජාතිවාදී අවුස්සන්නේ තමුන්නාන්සේලාද කියන ප්‍රශ්නය බොහොම පැහැදිලි. ආණ්ඩුව මෙවැනි තත්වයකට පත්වෙන්න එපා. කොයිද
කියන්නේ
මන්ත්‍රීවරු අල්ලලි වෙල්ල හිරේ දාන එකද කරන්න ඕනේ? රටක් ගිනි ගන්න පාර්ලිමේන්තුව කියන්නේ ප්‍රබුද්ධ ස්ථානයක් විවස්ථාදායක.
නලින් බණ්ඩාර මහත්තුමා ඉක්මනින් කියන්න අපි ඊගාර ඔබතුමාට ගන්න.
ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ගරු කතානායකතුමනි, ඊයේ ප්‍රකාශයේදී අත්‍තරම දැන් මහනුවර තියෙන යුද්ධය මේ ජාතිවාදී අරගල වයඹට කුරුණෑගලට ගේන්න දරපු උත්සාහයක් විදිහට හඳුනන පුළුවන්. මේක ඊයේ පෙරේදා මේ එකපාරට මොන සිදුවීමක් නෙමෙයි. පහුගිය කාලේ මේ වීරවංශලා වගේ ගම්මන්පිල්ලා වගේ ජාතිවාදීන් පපුරපු බිජු තමයි මේ ගුින්නට හේතු වුණේ. ඒ නිසා පැහැදිලිවම කියනවා ඊයේ කුරුලියාපිටියේ සිද්ධියත් පහුගිය කාලේ ඒක වපුරපු එයාලගේ අවශ්‍යතාවය ඒ ගින්න අර හනුමල වගේ ගිනි තැබිල්ල මේ අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයටත් ගේන්න දරපු උත්සාහය.
බොමිචෝටි ගරු අනුර කුමාර දිසානායක මහත්තුමා මෙතුමා දැන් අවස්ථාව දුන්නා. ඊළඟ දෙන්න අනුර කුමාර දිසානායක මහත්තුමා.
කතානායකතුමනි, මම දැක්කා ලේක් හවුස් ආයතනයේ විසින් ප්‍රකාශයට පත් කරන ආණ්ඩුවේ පුවත්පත. ඒකට ආණ්ඩුවේ නිල මතය ප්‍රකාශ කරනවා කියලා අපි පිළිගන්නවා. ඒ වගේම එම ප්‍රකාශය උපුටා දක්වලා තිබෙන්නේ කැබිනට් ප්‍රකාශක රාජසේන රත්න අමාත්‍යතුමා. ඊයේ කැබිනට් තීන්දු තීරණ දැනුම් දීමේ සාකච්ඡාවකදී මේ කරුණු කියපු බව මාත් දැක්ක ගරු කතානායකතුමනි. ඊයේ කැබිනට් සාකච්ඡාව මම දැක්ක රූපවාහිනියේ සජීවීව ප්‍රකාශ වුණා. එතෙන්දී මාධ්‍යවේදීන් අහන ප්‍රශ්නවලට ඉතා පැහැදිලිව කැබිනට් ප්‍රකාශක රාජසේනත් අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙනවා. මෙම ගැටුම් සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හවුල් වී තිබෙන බව, ඒ වගේම නවක පක්ෂක සංවිධායකවරයෙක් හවුල් වී තිබෙන බව, ඒ වගේ මේ පළාත් පාලන මැතිවරණයේදී තේරිපත්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් මේකට හවුල් වී තිබෙන බව. ඒ වගේම මන්ත්‍රීවරයෙක්ගේ ලේකම්වරයෙක් මේට හවුල් වී තිබෙන බව ඔහු නම් කියන්නේ නැතුව පොදුවේ මේ දේශපාලන හස්තයක් තිබෙන බව තමයි මේ පෙන්නුම් කරන්නේ. මන්ත්‍රීවරු ඉන්නවා නම්, සංවිධායකවරු ඉන්නවා නම්, ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ඉන්නවා නම්, මන්ත්‍රීවරයෙක්ගේ ලේකම්වරයෙක් මේ සඳහා අනුබල දීලා තිබිලා කියලා තොරතුරු තිබෙනවා නම්, එනිසා ගරු කථානායකතුමනි, එතුමා ඉදිරිපත් කරපු කරුණුවල ඉතා පැහැදිලිව පෙන්නුම් කරලා තිබෙනවා. මේ පිටපස ඉතාමත් පැහැදිලි දේශපාලන ක්‍රියාකාරීත්වයක් තිබෙන බව. අපිට පොදුවේ තිබෙනවා දේශපාලන ක්‍රියාකාරීත්වයක් මේ පිටපස තිබෙනවා කියන එක පිළිබඳ අපිට පොදුවේ කාටක් තියෙනවා. මේ තියෙන කථානායකතුමනි, මහනුවර සිද්ධිය පිටපස හදිසි හස්තේ හෙළිවෙයි. දැන් හෙළි වෙලා තිබෙනවා මේ දිනමින පුවත්පත වාර්තා කරන විදියට. එනිසා ගරු කථානායකතුමනි, පෞගේ කාලේ පුරාවටම ක්‍රමානුකූලව මේ ජාතිවාදය වර්ධනය වෙමින් ආවා. එනිසා එය ඕනෑම මොහොතක කුඩා ගිනිකූරකින් ඇවිලීමට ප්‍රමාණවත් වෙන ජාතිවාදී මතයක් පෝෂණය වෙලා තිබෙනවා. ඇත්ති තරම් පෙට්‍රල් ගරු කථානායකතුමනි බිමට වක් කරලා තියෙන්නේ. එනිසා මේ ජාතිවාදය දේශපාලන වමනාවක් වෙනුවෙන්, තමන්ගේ දේශපාලන බලවමනාව වෙනුවෙන් මේ රටේ වැපුරුවා. ඒ වැපිරීමේ ප්‍රතිඵල තමයි අද සිංහල මුස්ලිම් සාමාන්‍ය ජනතාව අතර මේ ගැටුම් නිර්මාණය වෙලා
තියෙනවා. ගරු මන්ත්‍රීතුමා, මේ ගැන දිනපතාම පොලිසිය අපිට වාර්තා කරනවා.
අවසන් වශයෙන් මම කියන්නේ කථානායකතුමනි, දැන් ආණ්ඩුව
ඒ පරීක්ෂා කරලා වාර්තා ඉදිරිපත් කරලා
තියෙනවා. අලුත් පාක්ෂික ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු දෙදෙනෙක්, මන්ත්‍රී ලේකම්වරයෙක්, පක්ෂ සංවිධායකවරයෙක් කලහකාරී පිටත් වලින් ගෙන්නලා තිබෙනවා නම් දැන් ඉතා පැහැදිලි මේ කවුද කියලා. ව්‍යංගව කියන්න එපා. කරුණා කරලා මේ පාර්ලිමේන්තුවට ඊයේ කැබිනට් අමාත්‍යවරය ප්‍රකාශ කරා. ඒ පිළිබඳ පරීක්ෂණ කරනවා. පරීක්ෂණ වලින් තොරතුරු ඔහු අනාවරණය කරලා තිබෙනවා. එනිසා අද දිනේ මේ කවුද කියන එක පිළිබඳව නිශ්චිත ගම් නම් ගම් සහිතව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න.
හොඳයි.
ඒ තමයි ගරු කථානායකතුමනි අපේ ඉල්ලීම.
හොඳයි හොඳයි. 11 ප්‍රශ්න ආනවාද? 11 ප්‍රශ්න ඔබතුමාට. ඔව්, ගරු දිනේෂ් ගුණරත්න මැතිතුමා.
කංචාව ඇතිබුණේ අපේ අධ්‍යාපන මැතිතුමා කුලියාපිටිය සම්බන්ධව සඳහන් කරපු සිද්ධියකින්. අපි බන්දුළු ගුණරත්න මැතිතුමත් පැහැදිලිව සඳහන් කරා. දැන් අනුර කුමාර් දිසානායක මන්ත්‍රීතුමත් සඳහන් කරා, මහනුවර සිද්ධිය පිටපස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙකක්, අලුත් පක්ෂයක ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු දෙකක් සංවිධායක වශයෙන් තරංගුවට ගැනීමට කටයුතු කිරීම සඳහා කටයුතු කරන්න රජයේ බලාපොරොත්තු වෙන බව ප්‍රකාශ කරනවා. මහජන මන්ත්‍රීවරයෙක් තේතේබෙන අයිතිය පිළිබඳ ඔබතුමාට අපි කරුණු කියලා තියෙනවා. ඔබතුමාට සිහිපත් කරන්න කැමති මගේ හිතමිත්‍ර ජනතා විමුක්ති පෙරමුණටත් මම සිහිපත් කරන්න කැමති. 83 කළු ජූනිය ඇති වෙන වෙලාවේ මම මේ පාර්ලිමේන්තුවේ හිටියා. මොකක්ද එදා ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍යවරු හා ඇමති මණ්ඩලය කිව්වේ, මේ පිටපස දේශපාලන හස්තයක් තියෙනවා, අපි විසින් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන වහාම ක්‍රියාත්මක වෙන පරිදි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය තහනම් කරනවා, ඒ වගේම නවසම සමාජ පක්ෂය තහනම් කරනවා. ඔවුන්ගේ මන්ත්‍රීවරු හැටියට එදා හිටියේ සරත් මුත්තේටගම විතරයි පාර්ලිමේන්තුවේ. අය නායකයන් නිලධාරි ඔක්කොම අරන් ගිහිල්ලා මීගමේ බාන්ධනාගාරයට දැම්ම හදිසි නීති යටතේ කළු ජූලිය දියත් කරයි කියලා. නමුත් අවසානයේදී එළිදරව් වුණා මාස ගණනාවක් යන්න කලින් කළු ජූලිය ක්‍රියාත්මක කරේ එක්සත් ජාතික පක්ෂේ නායකයන් හා ඔවුන් විසින් ලකුණු කරලද ඡන්ද පොත්වලින් කියලා ඔප්පු වෙලා තියෙනවා. අද දක්වා ඒ කඩු ලපේ පවතිනවා.
ගරු
මන්ත්‍රී, මම ඉල්ලා සිටිනවා බැගින්. ගරු මන්ත්‍රීවරු කියන්නේ මහජන නියෝජිතයෝ. මහජන නියෝජිතයෙක්ට ප්‍රශ්නයක් වෙන තැනකට යන්න අයිතියක් තියෙනවා. පොරිසියකට යන්න අයිතියක් තියෙනවා. ඒ නිසා මේ ඇති කරපු අය වහලා වෙන අයගේ කරපිටට මේ කනගාටුදායක ජාතිවාදී ගින්දර අපලය පටවන්න හදන වෙලාවේ අපේ මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙස අපි ඉතාම වගකීමෙන් කියන මේ බොරු චෝදනා පත්‍රයක් අච්චු ගහ ගන්න පුළුවන් පරිදිට.
හොඳයි ගරු මන්ත්‍රීතුමා, මේ සම්බන්ධයෙන්
ඔබතුමාගේ ඉල්ලනවා මන්ත්‍රීවරුන් ආරක්ෂා කරන්න කියලා මේ බොරු චෝදනාවලින්.
ගරු රෝහිතා බේවුන්සේ මැතිතුමා.
ගරු කථානායකතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කය මීට ඉස්සෙල්ල ඇති වුණු ජාතිවාදී කෝලහලයේදී තුඩුදුන්න දිස්ත්‍රික්කයක් හැටියට බේරුවල දර්ගා නගරයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ගරු කතානායකතුමනි, අද රජයේ වගකීම වෙන්නේ මේ වෙලාවේදී තමන්ගේ දේශපාලන වශයෙන් විපක්ෂයේ නියෝජනය කරන කෙනාට ඇඟිල්ල දික් කිරීමට පෙර මේ වෙනුවෙන් අද ගත යුතු ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමයි ගරු කතානායකතුමනි. දැන් අද මේ පත්‍රයේ දෙන පණිවිඩය මොකද්ද ගරු කතානායකතුමනි? මේ පණිවිඩය වෙන්නේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් ගැන කියනවා. දැන් ඒ කවුද මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනා? එතකොට ගරු කතානායකතුමනි, ඊයේ දවසේ පෙරේදා දවසේ අපි නියෝජනය වුණේ අපේ දිස්ත්‍රික්කයේ, අපි නියෝජනය වුණේ අපි අපේ නියෝජනය කරන සිංහල මුස්ලිම් ජනතාවගේ සමගිය ඇති කරන්න. එතකොට අපිට යන්න සිද්ධ වෙනවා පල්ලියට, අපිට යන්න සිද්ධ වෙනවා පන්සලට, අපිට සිද්ධ වෙනවා පොලිසියට යන්න. එතකොට මේ තැන්වලට යනකොට මේ ගිනි දැල්ල නිවන්න යනකොට ඒ තුල මහජන නියෝජිතයාගේ තියෙන අයිතියත් නැති කරන්න නම් මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ ගරු කතානායකතුමනි කෙසේද මේකට අපි මූණ දෙන්නේ?
හොඳයි ගරු
එක කතාවක්. ගරු කතානායකතුමනි, මේ මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ බහුතර සිංහලම ජනතාව ජීවත් වෙන ඒ අයත් එක්ක ජීවත් වෙන මහජන නියෝජිතයෙකුට මේක දැනෙනවා අඩුයි. බහුතරම මුස්ලිම් ජනතාවත් එක්ක ජීවත් වෙන ඒ මුස්ලිම් මහජන නියෝජිතයලා මේක තේරෙනවා අඩුයි. හැබැයි මුස්ලිම් සහ සිංහල කියන කොටස් දෙකම ඉන්න තැන මහජන නියෝජිතයාගේ ඇඟට මේක දැනෙනවා ගරු කතානායකතුමනි. මේ ගිනිගන්නේ සිංහල නෙමෙයි, මුස්ලිම් නෙමෙයි, මේ ජාතිය ගිනිගන්නේ, මේ ශ්‍රී ලාංකික ජාතිය.
හොඳයි ගරු මන්ත්‍රීතුමා, ඔබ සුදේ ගැන
මට ඔබතුමාගේ ඉල්ලීමක්
කරනවා.
ඔබතුමා මේ රටේ තුන්වැනි පුරවැසියා. ඔබතුමා මේ වගකීම ගැන අහුම්කම් දෙන්න. ඔබතුමා ඉතා ඉක්මනින් මේ අසරණ වෙච්ච කොටු වෙච්ච ගම් තිනවා මෙන්න මේවට ආරක්ෂක අංශවල ක්‍රමයේ යොදවන්න. මෙයාගේ ඒ තැන්වලට අවිල්ලා සිංහල වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්. ඒ තනි වෙච්ච ගම් තනි කරන්න එපා කියන්න. ආරක්ෂක අංශ මේවට යොදවන්න. ඒ යුතුයකම කරන්නේ නැතුව මේ එක එක්කෙනාට රාජි සේනාරත්න කියන කැබිනට් ප්‍රකාශකවරයාව ටික කාලයකට අයින් කරන්න ජයගාන්ත කරුණාතිලක මන්ත්‍රීතුමනි, ඔය කැබිනට් ප්‍රකාශකකම.
හොඳයි ගරු මන්ත්‍රීතුමා, මයි සම්බන්ධ අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ ගැන අවධානය යොමු කරන දිනපතාම අපි ආරක්ෂක ලේකම් පොලිස්පති ආදාලන් සමග සාකච්ඡා කරනවා. එක එක බල බල මේකේ වැදගත්කම තේරුම් ගිය රචන අවශ්‍ය පියවර ගන්න. බොහොම ස්තුතියි ගරු විමල වීරමැතිතුමා. අපි ඔච්චරින් ඊට පස්සේ අවසාන කරමු.
ඔව්, පෞගේ දිනක අම්පාරේදී ගරු කතානායකතුමනි මේ සිද්ධියක්
ඔබතුමා උදේත් මාද කියන සඳහන් කළා. හොඳ කෙටියෙන් සඳහන් කරන්න
මම තාම පැහැදිලිව මම කියන්න කැමතියි. මේක සැලසුම් සාගත කුමන්ත්‍රණයක් නෙමෙයි.
ඔව්,
කඩේකට ගිහිල්ලා ඇති වෙච්ච සිද්ධියක්. ඒ සිද්ධිය අවසනාවන්ත සිද්ධියක් බවට පත් වෙලා ව්‍යාප්ත වුණා. දැන් මෙතනදී දැන් උත්සාහ කරමින් ඉන්නවා ඒක අපි පිට දාන්න. දැන් අම්පාරේයේ කඩ වහලා තිබුණා. මේ කඩ වැහුවේ ව්‍යාපාරිකයේ අත්අඩංගුවට ගැනීම නිතායකට විරුද්ධව වැදගත් ව්‍යාපාරිකයේ අත්අඩංගුවට අරගෙන පොලිසියට චෝදනා කරනවා මංකොල්ලකාරේ. බරපතල නීති යටතේ ඔහු උසාවිට ඉදිරිපත් කළා. දැන් මාස ගාණක් රිමන්ඩ් කරනවා. එතකොට ඔහු ඒ මොහොතේ හිටියේ මලගෙදරක, ඔහු හිටියේ පන්තලක වැඩක සමහර අය. ඒ අය අත්අඩංගුවට අරගෙන උසාවිට ඉදිරිපත් කරනවා බරපතල නීති යටතේ. එතකොට ඔහු මාස ගාණක් ඉන්නවා. ඔහුගේ ව්‍යාපාර කටයුතු ඉවරයි. පවුල් ජීවිතය අවුල් වෙනවා. මේ නීති අයුතු විදිහට පාවිච්චි කරන්න එපා කියලයි මං කියන්නේ.
හොඳයි හොඳයි, බොහොම
ස්තුතියි. හොඳයි
හොඳයි, බොහොම ස්තුතියි.
අපි එකට ජීවත් වුණා.
රටේ වර්තමාන තත්ත්වය ගැන ගරු මන්ත්‍රීවරුන් දෙපාර්තමේන්තුවෙන් අදහස් ප්‍රකාශ කළා. ඒකල අපි ප්‍රධාන කමිටුවට යන් බිය. ඔව් ගරු අනුර කුමාර මැතිතුමා,
ගරු කතානායකතුමනි,
මං කාටවත් අවස්ථාව දෙන්න නමුත් ඒක සීමාවකින් ගන්න.
ඒ කියන්නේ මේක සමනය කිරීම සඳහා වැඩසටහනක් අවශ්‍යයි. හරි, ඒ නිසා ඔබතුමා මා දන්නවා විශේෂ මැදිහත්වීමක් නිරන්තරයෙන් කරමින් තිබුණ මේ වරද
දවසට මම තුන් සැරයක් කතා කරනවා. ඒ අවශ්‍ය පොලිස්පති ආරක්ෂක ලේකම් අනික් අයට කතා කරනවා, දිසාපතිතුමාට කතා කරනවා. ඒ වගේ මම දන්නවා ජනාධිපතිතුමා අගමැතිතුමාත් ඊයේ ඒ ගිහිල්ලා සාකච්ඡා කරලා කටයුතු ආරම්භ
තියෙනවා. ගරු කතානායකතුමනි, මේ වර්ධනය වීම වැළැක්වීම
හොඳයි. ඒක අපි කාගේ යුතුකමක්.
ඔව්, හැබැයි ඒ වගේම ගරු කතානායකතුමනි, මේ සිදුවීම් මේ ආකාරයෙන් ව්‍යාප්ත වෙන්නේ මේ සිදුවීම නිමිත්ත බවට පත් වෙලා තිබුණට මේ වර්ධනය වෙමින් තිබෙන ජාතිවාදී ප්‍රවණතාව. මොකද ඒක තමයි ඕන වෙලාවක පත්වීමට ඉඩ තිබෙන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි, දැන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකතුමා ඉතා පැහැදිලි අදහසක් මම එක පිළිගන්නවද නැද්ද කියන එක නෙවෙයි. නැබැයි ඔහු මේ රටට කියලා තියෙන මන්ත්‍රීවරු සම්බන්ධ බව, දේශපාලනේ සම්බන්ධ බව. ඒ නිසා දැන් ආණ්ඩුව වගකීම තමයි ඒ කවුද? මොකද්ද? එහෙම කියන්න තියෙන හේතුව
මොකක්ද? දැන් සම්පූර්ණ පරීක්ෂණයක් කරනවා රාජ පොලිසිය මගින්.
එහෙනම් කරුකතා
නැහැ. ඒ පූර්ණ පොලිසිය රාජ පොලිසිය වාර්තාව රජයට ඉදිරිපත් කළාට පස්සේ අපිට කතා කරන්න පුළුවන් එහෙමයි.
එහෙනම් ඒ වාර්තාව වලින් පසුව තමයි.
ඒක තමයි.
පසුව තමයි කැබිනට් ප්‍රකාශක කියන්න ඕන. ඒවා පරීක්ෂණ වෙමින් තියද්දී කැබිනට් ප්‍රකාශක කොහොමද කියන්නේ?
ඒක තමයි.
ඒ නිසා දැන් කැබිනට් ප්‍රකාශකවරයා ආණ්ඩිය වගකීමක් සහිතව කියලා තියෙන නිසා ඒ කවුද කියලා අපි දැනගන්න අයිතිය තියෙනවා.
ඒක මටත් කියලා තිබුණා ඉදිරිපත් වෙනවා කියලා ගරු බන්දුර ගුණන්ද මහත්මයා.
ආ මේ සිසිර
හරි ගරු බන්දුර ගුණන්ද අපි හරි
හරි
හොඳයි දැන් හරි බන්දුර ගුණන්ද මහත්මයා
ගරු කතානායකතුමනි
හොඳයි යාර මං
ෆෝන් රෝයි කතානායකතුමනි මෙතන
අපි කොහොමද දොර යනවාද ප්‍රශ්නේ
කුමන දේශපාලන මතිමතාන්තර දරුවත් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් පිළිබඳවයි අනුර සහෝදරයා මේ අපි
හොඳයි
මේ අපි ගරු කතානායකතුමනි
හොඳයි
ගරු කතානායකතුමනි මේ මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ ගරු මන්ත්‍රීවරු දෙන්නේ පිළිබඳ
හොඳයි
මේ මේ ගරු සභාවේ මන්ත්‍රීවරු දෙන්නේ
හොඳයි ඒක තමයි මම කියව දැන් මම යෝජනා කළේ
ඔබතුමාගේ යුතුකම
වාර්තාව ආවට පස්සේ අපි කතා කරමු එච්චරයි
හොඳයි ඔබතුමාගේ යුතුකමක් තියෙනවා වගකීමක් තියෙනවා මේ මන්ත්‍රීවරු සියලු දෙනාගේ ආරක්ෂකයා වශයෙන් මෙවැනි මේ ගරු සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 කවුරු හරි කෙනෙක් මේ ජාතිවාදී ගිනිදල් අවුලන්න සම්බන්ධ වුණා නම් ඒ පිළිබඳ රටට ඇත්ත එළිදරව් කරන්නේ නැතුව මෙවැනි ප්‍රවෘත්ති ඉදිරිපත් කළාම එදා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළේ එහෙම කරලා
නෑ ඒක කිව්වා දැන් අපි දිනේ දුරාදල මැද්දමත් කිව්වා
ජාතිවාදී
ඇවිල්ලා
ජනතා විමුක්ති පෙරමුණ
කියලා හරි බොමුචුදී අපි අනික් කටයුතුලිය යන්
ඒ නිසා මේක නිවැරදි කරන්න ඔබතුමා මැදිහත් වෙන්න
මොකද්ද අවසාන කරමු මොකක්ද තියෙන්නේ
දැන් ගරු කතානායකතුමනි මේ සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා කුලප්පු වෙනෙක් ගැන මම ඒ තරම් කලබල වෙන්නේ නැහැ. මොකද අබ කාපු අයගේ මුලේ දන එක මම පිළිගන්නවා.
හා දැන්
ඒ නිසා ගරු කතානායකතුමනි මේ ජාතිවාදී ප්‍රවණතාවයේ වර්ධනය කොට මෙවැනි ඉතා කුඩා සිදුවීම් පවා මහා බරපතල ව්‍යසනයක් බවට පත් කිරීමේ දේශපාලනයක් තියෙනවා අපේ රටේ. ඒ නිසා දැන් මේ සිදුවීමෙන් ආණ්ඩුව හඳුනාගෙන තියෙනවනම් මම කියන්නේ ඇත්තට ආණ්ඩුව දැන්
කියනවා. හරි.
හඳුනාගෙන තියෙනවා අපිට දැනගන්න අයිතියක් තියෙනවා. මොකද මන්ත්‍රීවරු 225ක් ඉන්නවා. මන්ත්‍රීවරු 225ක් ඉන්න දෙන්නේ සඳහන් කරලා තිබෙනවා. ඒ දෙන්නා කවුද? මොන සාධක මතද කියන්නේ?
හොඳයි ඒක අපි මම දැනම කියව පරිදි අපි වාර්තාව ලැබුණාට පස්සේ කතා කරමු.
හොඳයි. ඒ නිසා අපිට සාධාරණ අයිතියක් තියෙනවා දැනගන්න.
ගරු සිසිර කුමාර් සිසිර ජයකොඩි මැතිතුමා
සම්ප්‍රකාශ කළා ගරු කතානායකතුමනි.
දව.
එතුමාට මන් සම්බන්ධයෙන් කිසිම චෝදනාවක් කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ.
හොඳයි.
දැන් එතුමා ඊයේ අපි ප්‍රශ්න කළේ ඊයේ අතුරුදහන් වූවන්ගේ පන්ත පිළිබඳව ආණ්ඩුවේ පැත්තට කතා කළා සංශෝධන දෙයක් ඉදිරිපත් කළා.
හොඳයි.
ඒ සංශෝධන ආණ්ඩුවෙන් ඉදිරිපත් කරේ නැතුණාම දිව්ව ජනතා විතුරේන මන්ත්‍රීවරු දෙන්න.
හොඳයි හොඳයි.
දිව්ව අපි හූ කිව්ව යනවා.
අපේ ප්‍රශ්නේ
ඒ නිසා තමුන්ගේ කරපු සංශෝධන දෙකට අවස්ථාව දෙන්න නැතුව තවමත් කඩේ යන්නේ කරන්නේ.
හරි.
ඒ නිසා ආණ්ඩුවේ ප්‍රකාශකයා බවට පත් වෙලා දාණ්ඩුවට සනායක. අද ආණ්ඩුවේ ප්‍රකාශකයා වෙලා.
හොඳයි වාඩි.
ඒ නිසා තමුන්ගේ
මේ කණ්ඩායම මෙහෙමම තමයි හැසිරෙන්නේ. සමහර ඒවා දන්නේ නැහැ. සමහර ඒවා බොරු කියනවා. ඔහේ වාචාලකමට කියවනවා. ගරු කතානායකතුමනි ඊයේ 50 කීපයක් ගත්තා. එකක් තමයි ඇන්ටි ඩම්පින් ඇක්ට් එක. ඒකට අපි සංශෝධන දෙකක් ඉදිරිපත් කරා. ඒ සංශෝධන දෙක බාර ගත්තා. අනික් 50ට අපි සංශෝධන ඉදිරිපත් කරේ නැහැ. මෙතුමා හිතනවා සංශෝධන කිව්වොත් කෝකත් වළංගුයි කියලා. දන්නේ නැති
කප්පිය. දැන් අපි අවසාන වාරි
මොන ඔය විදියට තමයි මේ රට ගිනි තියන්නේ.
හොඳයි.
ගරු කතානායකතුමනි
බොහොම ස්තුතියි. 11 වෙනි ප්‍රශ්නේ ගරු රංජිත් සොයිසම් මැතිතුමා. 11 වෙනි ප්‍රශ්නේ පස්සේ ආනවද? හරි. හොඳයි. ගන්නේ. සභාවට ගන්නවද? හරි.
කීවෙනි එකද?
හා?
ඇහෙන්නේ නැහැ මොකද?
නෑ පොඩ්ඩක් වාඩි ඉඳලා හරි. ඉවරයි දැන් මම අවස්ථාව දුන්නා. හරි. ප්‍රශ්න ආනවද? ගරු ජිනේෂ් කුරාදල් මැතිතුමා. ගරු ජිනේෂ් කුරාදල් මැතිතුමා මේ ප්‍රශ්න ආනවද?
සතියක් කල් ඉල්ලා තිබෙනවා
දොළහ ගරු මහින්ද යාප අභිවදන මැතිතුමා ඒ ආපු එක පොඩ්ඩක් පොයින්ට් ඔෆ් ඕඩර් පොඩ්ඩක් පොයින්ට් ඔෆ් ඕඩර්
ඔව් සංවිධායකතුමා පිළිතුරු දුන්නා සතියක් කල් ඉල්ලනවා කියලා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලේ ඉන්න ගාන කියන්නේ මොකද්ද මේ විහිළුව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලේ ඉන්න ගාන කියන්නේ ඔබතුමා මේ වගේ ඉඩ දෙනවා නම් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු ආදී ගාන කියන්නේ පසුගියක ඕක කියා ගන්න බැරි නම්
දෙවෙනි වටේ
මේ මේ නෑ නිකන් විහිළු කරන්න එපා
දෙවෙනි වටේනේ හරි
අගමැතිතුමා වැඩ බලනවා කියලා හරි කියන්න සුමාන දෙකකට අගමැතිතුමා වැඩ බලනු ලැබේ නීති ආසාමය සති දෙකකට ඒක හරි කියා ගන්න මේ මේ ගාන කියා ගන්න බැරි කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම නිසායි හරියට මේ ගාන කියා ගන්න බැරි
නයි
ඒකයි ප්‍රශ්නේ ඔබතුමාට මම කරදර
කරා
ගරු කතානායකතුමනි දැන් ඊයේ ඇන්ටි ඩම්පින් සහ සේෆ් ගාඩ් මේ පනත් සහ මේ බලහත්කාර අතුරුදහන් කිරීම පනත් පිළිබඳව විවාදය සහ ඡන්ද විමසීම ඒ සම්බන්ධයෙන්ද මම ඊයේ මේ මේ සභාවේ රැඳී හිටියා එතකොට ඒ ඒ ගැන සාවාද්‍ය කරුණක් විසිරි ජයකොට මන්ත්‍රීතුමා විසින් සභාගත කරා අපි කිසිදු අවස්ථාවක බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම පිළිබඳව සංශෝධනයක් ගෙනාවේ නැහැ. ඒ නිසා කරුණා කරලා ඒ ප්‍රකාශය ඉල්ලාස් කරගන්න කියන්න. ඒක ඇන්සාඩ් ගත වෙන්න බෑ. ඒක සාවාද්‍ය ප්‍රකාශයක්.
මම බලන්නේ ඒක. මම බලන්නේ.
ඇන්සාඩ් ගත කරන්න බෑනේ.
මම බලන්නේ.
කරුණා කරලා ඉල්ලාස් කරගන්න කියන එක.
මම ඇන්සාඩ් බලන්නේ ඒක. හොඳයි වාඩි වෙන්න. මහින්දයාප අභිවාදන මැතිතුමා දෙවෙනි වටේ සභාගත කරනවද?
කතානායකතුමනි.
ඔව්.
මම අහන කතානායකතුමනි
කරුණා
දැන් මේ
දැන් කරුණාගල වාඩි වෙන්න ගෞරව ජයකර මහතාරි ඉවරයි
කතානායකතුමනි මීට ඉස්සෙල්ලා ප්‍රශ්නෙට අගමැතිතුමා කල් ඉල්ලලා තිබුණා සතියක්
ඔව්
මෙතුමා බොහොම සරල ප්‍රශ්නයක් විදියට නිකන් කැබිනට් මණ්ඩලය කියන්න බැරිද කියලා ඇහුවා මේකේ ඇතුලේ තියෙනවා අලුතෙන් අමාත්‍යාංශ වලට වැය කරපු ප්‍රතිපාදන ආදී පිළිබඳ ගොඩක් අහලා තිනවා. ඒකයි සතියක් ඉන්නලා තිබෙන්නේ. ලබන සතිය අපි දෙනවා ඒක.
හොඳයි. ඉක්මන් ගන්න.
බලන් ඉන්න හිතයි මේ ඇමති මණ්ඩලයේ ගන්න විතරයි අහලා තින්නේ කියලා. හරි.
හොඳයි 12.
හරිද ලබන සතිය දෙන්න.
ප්‍රධාන සංවිධායකතුමා 12 වෙනි ප්‍රශ්නේ සභාගත කරනවාද?
සභා රාජ්‍ය ව්‍යවසාය ඇමතිතුමා සතියක් කල් ඉල්ලනවා.
හොඳයි.
තුන් වතාව පුළුවන්
නෑ එහෙම ඒකම තුන් වතාව කියලා හැමදාම මේකේ ප්‍රයෝජන ගන්න එපා
ඉස්සර දෙන්නෙම නැතුව හිටියා ඉස්සර ඒක
තුන්වෙනි වතාවට අනිවාර්යයෙන්ම දෙන්න 14 ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ප්‍රශ්න අහනවද අහනවා ගරු රාජ වේසාය වහනුවර සංවර්ධන මැතිතුමා
නෑ ඒක නෑ ඒක කල්ලිලුවනේ
14
සති දෙකක් කල් ඉල්ලලා තිබෙනවා
15 අවසාන ප්‍රශ්නේ කරු ඩීවි චානක මැතිතුමා
ප්‍රශ්නේ අසනවා
ප්‍රශ්න අහනවද ඔව්
ප්‍රශ්නේ අසනවා
වරාය හා නාවික මැතිතුමා සති දෙකක් ඉල්ලනවා
හොඳයි ප්‍රධාන කටයුතු ඔව් ගරු දිනේෂ් ගුණරත්න මැතිතුමා
මේ මට මතෙන්
ඔව්
මම ඔබතුමාගේ අවධානයට ගේන්න කැමති පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ ඊයේ අලුතෙන්ද අනුමත කරන ලද ස්ථාවර නියෝග අනුව බොහොම කනගාටුයි ඊයේ සිදුවුණු සිදුවීම ගැන ඔබතුමාගේ අවධානයට යලිත් ගෙනෙන්න මොකද ඒ සංශෝධන පනත අත්සන් තැබීම බොහෝ විට ඔබතුමා වෙත අද දිනේ එවීමට ඉඩ තිබෙන නිසා එම පනත ඉදිරිපත් කරපු අවස්ථාවේදී ගරු මාරපණ ඇමතිතුමා ප්‍රකාශයක් කළා ඒ ප්‍රකාශය අනුව අපිත් එක්කත් කතා කරා මේ සභාවේ විවාදය අවසන් නොවී අද දිනේට හෝ හෙට දිනේට පවත්වනමු ඒ අතරතුර සංශෝධනයක් ඉදිරිපත් කරන බව. කාරක සභා අවස්ථාවේ සංශෝධනය ඉදිරිපත් කිරීමේදී ගරු කතානායකතුමා පුටුවේ සිටියේ ඒ අවස්ථාවේද ඇමතිතුමා සංශෝධනයක් ඉදිරිපත් කරයි සංශෝධනය මන්ත්‍රීවරුන්ට බෙදාහැරලා තිබුණේ නෑ. ඒක ස්ථාවර නියෝගයක් හා සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක්. දෙක දෙමළ බසින් මේ සංශෝධනය ලැබී නැති බව ඔබතුමා විත මහලේකමර දැනුම් දුන්නා. ඒක ඔබතුමා මයික්‍රෝෆෝනෙන් ප්‍රකාශ කළා. ඇමතිතුමාත් කිව්වා ඔව් දෙමළ බසින් ලබා දීලා නැහැ. එතකොට ස්ථාවර නියෝගය කඩකිරීමක්. ගිය සතියේ ඔබතුමා සුමන්දරන් මන්ත්‍රීතුමා
දෙමළ බසින් නැහැ කියලා අහපු වෙලාවේ පාර්ලිමේන්තුවේ කල් තිබ්බා. ඒ දෙමළ බසින් නැති නිසා. එතකොට ඊයේ දෙමළ බසින් නැති බව ඇමතිතුමත් පිළිගත්තා, ඔබතුමත් පිළිගත්තා, මාලේකම්මරයත් පිළිගත්තා. ඉතින් එහෙම තියෙද්දි ඇමතිතුමා ඉදිරිපත් කර තිබුණු මේ සංශෝධනය අගමැතිතුමා විසින් ඉල්ලාස් කරගත්තා. ඇමතිතුමා ඉදිරිපත් කර තිබුණු ස්ථාවර නියෝග අනුව ඇමතිවරයා විසින් ඉදිරිපත් කරනවා කියන එක ඉදිරිපත් කර තිබුණු ඇමතිතුමාගේ එක අගමැතිතුමා කලබල ඇවිල්ලා කිව්වා මම ඉල්ලාස් කරගන්නවා. මේ පිළිබඳ ඇති වුණු වාදය උඩ අපි කියනවා ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීමෙන් ඔබතුමා ඡන්ද විමසීමක් කළා. ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීමෙන් කරන ලද ඡන්ද විමසීම වලංගු නෑ ගරු කතානායකතුමා. සා ඒ සවස අනුගමනය කරපු පිළිවෙත සම්පූර්ණ ස්ථාවර නියෝග විරෝධී වැඩසටහනක් අනුව තමයි ඒක ඒ අවසාන කොටස අනුගමනය කරේ. ඇමතිතුමා මෙතන මගේ මන්ත්‍රීවර ගජදීර මන්ත්‍රීතුමා කතාවක් ඉල්ලුවා. කතාවක් කරලා තිබුණේ නැහැ.
ඒ වෙලාවේ කතාවක් ඉල්ලුවේ පස්සේ
කතානායකතුමා ගජදීර මන්ත්‍රීතුමා මේ සභාවේ දෙකේ ඉඳලා හිටියා. ඔහුට කතාවක් කරන්න ඕනෙම නිසා ඔව් මේ පිළිබඳ දක්වන උනන්දුව මේ අනිත් මන්ත්‍රීවරුන් හා සමාන වගේම විශේෂත්වයක් තිබෙන නිසා. එතකොට ඔහු නියෝජනය කරන්නේ දේශපාලන පක්ෂයක්. අපේ ඒකාබද්ධ පක්ෂය ඇතුලේ කොමියුනිස්ට් පක්ෂයේ අදහස කියන්නේ. ඒ වගේම අපේ තව මන්ත්‍රීවරු හිටිය අපිට අවස්ථාව දුන්නේ නැහැ. එතකොට අවස්ථාව දෙනවා කියලා එහෙම බැරි වුණොත් අපි වෙන දිනයකට කල් දානවා කියලා. මේක කඩක් අවුල් පිළිගීම නෙමෙයි අපිට අවශ්‍ය වී තිබුණේ. මේක විසඳා ගන්න ක්‍රමවේදයකට ඇමතිතුමත් එකඟ වී ඒ අනුව කටයුතු කිරීම සඳහා අනුගමනය කරපු පිළිවෙත. දැන් ඒක උල්ලංඝනය කොට මේක සම්මත කිරීම මා හිතනවා ගරු කතානායකතුමනි වලංගු නෑ. ඒ නිසා යලිත් වරක් මෙය වලංගු කිරීම සඳහා සභාවට ගෙනේම එම නැත්නම් ඔබතුමාගේ මූලාසනයෙන් සාවර නියෝග කඩකිරීමක් පාර්ලිමේන්තු කර තිබෙන බව තමයි.
හොඳයි ගරු මන්ත්‍රීතුමා, මම මේක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා 11 මාර්ට් අපේ පක්ෂ නායකගේ රැස්වීමකින් පැහැදිලි කිරීමක්. මේක දෙපැත්තක්ම තියෙනවා. අපි වෙලාව අනුව අපි ඒක සාකච්ඡා කරමු. අද ප්‍රධාන කරුණට යන්න ගරු බන්දුරු ගුණවර්ධන මැතිතුමා.
ගරු කතානායකතුමනි, අපි මේ ගරු සභාවේදී ඔබතුමාගේ වචනේ ඔබතුමාගේ ක්‍රියාව පිළිබඳ උපරිම ලෙස විශ්වාස කරනවා. ඒ අනුව ඔබතුමා ඊයේ මතුවෙච්ච තත්ත්වය තුළදී ඉතා පැහැදිලිව සඳහන් කළා මේට අද දිනේ ඡන්දෙ ගන්නෙ නෑ, හෙට දිනේ තමයි ඡන්දෙ ගන්නෙ කියලා. ඉතින් ඒ ඔබතුමා මේ ගරු සභාවට මූලාසනය ලෙස කරපු ප්‍රකාශය නිසා අපි ඇත්තටම මෙතන උදේ ඉඳන් ඉඳලා අපි ගියා. මොකද ඔබතුමාගේ වචනේ විශ්වාස කළා මේ සඳහා ඡන්දෙ ගන්නෙ නෑ කියලා. ඡන්දෙ ගන්නෙ නෑ කියලා තියෙද්දී ඊට පස්සේ ඡන්දෙ ගැනීමට යන බව ප්‍රකාශ වෙච්ච අවස්ථාවේදී මමත් වාසුදේව නානායක්කාර මැතිතුමත් ගරු තිලක්නාරපන මැතිතුමාව මුණ ගැසුණා භෝජන ශාලාවේදී. එතුමා කිව්වා මේක මම සංශෝධනයක් දානවනේ, අපි හැම පැත්තෙම බැනුම් අහනවා, සංශෝධනයක් දානවා, මේක අතීතයට බලපාන්නේ නැහැ, ශ්‍රී ලාංකිකයන්ට බලපාන්නේ නැහැ කියන එක. ඒකනේ ඉතාම වැදගත් කරුණ. මේ රටක් වශයෙන් ජාතියක් වශයෙන් අපේ මේ ශ්‍රී ලාංකිකයන්ට අදාළ වෙන්නේ නැහැ කියන වගන්තිය අනිවාර්යයෙන්ම ගේනවා කිව්වා. ඒ අවස්ථාවේදී වජිරාභේවර්ධන අමාත්‍යතුමා සාක්ෂි දරනවා. එතුමත් කිව්වා ඌ එහෙනම් ඒ සංශෝධනේ සහිතව සම්මත කරන්න කියලා. දැන් වැරදි දෙකක් වෙලා තියෙනවා. එකක් ඔබතුමා කිව්ව ආකාරයට ඡන්දෙ ගන්නේ නැහැ කියන පනතකට ඡන්දෙ aran තියෙනවා. ගන්නේ නැහැ කියලා
නෑ ගරු මම පොඩ්ඩක් ඉඩ දෙන්න ගරු මන්ත්‍රීතුමා. හෑන්ඩ්සයිඩ් එක කියලා තියෙනවා.
ඉදිරිපත් කරන්න දීලා
නැහැ. අවශ්‍ය වුණොත් කල් දානවා කියලා හෑන්ඩ්සයිඩ් එකේ තියෙනවා.
ඊට පස්සේ නෑ කියලා එක දවසක් එක තීන්දුවක්, තව දවසක් තව තීන්දුවක්. එහෙම වෙන්නේ කොහොමද? එතකොට මේ ආයතනේ විහිළුවක් බවට පත් වෙනවා.
ඡාගන්න පක්ෂ නායකින් සාකච්ඡා මේ කරුණ ගැන. මේ සාකච්ඡාව ඉන්න මහින්ද ආපාබේවර්ධන මැතිතුමා පොරොන්දු වුණා.
එතුමනි මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කවද්ද කියලා මට කිව්වා නංග එතුමා.
ගරු ඇමතිතුමා, ගරු
ඔබතුමා මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කවද්ද කියලා කිව්වා නම් මේ වෙලාවේ
තුමාගේක අති දෙකෙන් දෙනවා.
ඊළඟ වාරේ
පක්ෂ නායක රැස්වීමක් තියෙන 11 හැටියට